ಗೌರವ ಎಂಎಸ್ ತೌಫಿಕ್.
ಬಿಸ್ಮಿಲ್ಲಾಹಿರ್ ರಹ್ಮಾನಿರ್ ರಹೀಂ. இந்த விவாதத்தில் கலந்து என்னுடைய கருத்துக்களையும் கூறலாம் என்று ஒரு சில நிமிடம் கூறலாம் என்று எனக்கு நேரம் ஒதுக்கி தந்த கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களுக்கு எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையில் தற்பொழுது நாட்டில் ஒரு உள்ளூராட்சி மன்றத்துக்கான ஒரு வேட்புமனு செய்வதற்கான ஒரு தேதியை தீர்மானித்து நடந்து கொண்டிருக்கின்ற இந்த வேளையில் ஆரம்பத்தில் உண்மையிலே இந்த வட்டார முறையிலான இந்த தேர்தல் முறையை அறிமுகப்படுத்துகின்ற பொழுது திருகோணமலை மாவட்டத்தில் சில முக்கியமான சனங்கள் மக்கள் சரிவாக வாழ்கின்ற பிரதேசங்கள் அந்த வட்டாரங்களை பிரிக்கின்ற பொழுது அது பாதிக்கப்பட்டிருக்கின்றது. அந்த வகையில் கிண்ணியா மூதூர் அதே போன்று குச்சவெளி பிரதேசம் திருகோணமலை நகர் பகுதி அதே போன்று இன்னும் மேனைய மட்கோ பாலையூற்று முகமதியா நகர் போன்ற பிரதேசங்கள் பாதிக்கப்பட்டிருக்கின்றது. அப்படி இருக்கின்ற அந்த வேளையில் மீண்டும் ஒரு எல்லை நிர்ணயம் புதிதாக தற்பொழுது நடந்து கொண்டிருக்கின்றது. அண்மையில் அந்த தேசிய எல்லை நிர்ணய ஆணைக்குழு திருகோணமலை மாவட்டத்துக்கு விஜயம் செய்திருந்தார்கள். விஜயம் செய்து அங்குள்ள பிரதிநிதிகளோடு கலந்து ஆலோசிக்கப்பட்டது. இருந்தாலும் அவர்கள் புதிதாக செய்கின்ற அந்த எல்லை நிர்ணயத்திலும் மிக கூடுதலான பிரதேசங்கள் பாதிக்கப்படுகின்ற அதில் குறிப்பாக தோப்பூர் பிரதேசத்தில் ஏற்கனவே இரண்டு வட்டாரம் இருந்தது. தற்பொழுது பிரிக்கப்படுகின்ற பொழுது அங்கு ஒரு வட்டாரமாக குறைக்கப்படுகின்றது. இது அந்த பிரதேச மக்களுக்கு நாங்கள் செய்கின்ற அநியாயமாகும். அதே போன்று மொரோவை ரொட்டோவை போன்ற பிரதேசத்தில் முஸ்லிம் பிரதிநிதிகள் பெரும்பான்மையாக சிங்கள சமூகம் சிங்கள சகோதரர்கள் வாழுகின்ற அந்த பிரதேசத்தில் சிறுபான்மையாக இருக்கின்ற அந்த முஸ்லிம் சமூகம் இரண்டு பிரதிநிதிகளை கொண்டிருக்கின்றார்கள். ஆனால் இந்த புதிதாக பிரிக்கின்ற பொழுது புதிய எல்லை நிர்ணயத்தை செய்கின்ற பொழுது அங்கு அந்த இரண்டு முஸ்லிம் பிரதிநிதிகளும் இல்லாமல் செய்யப்படுகின்றது. இது அந்த சமூகத்துக்கு செய்கின்ற பாரியதொரு அநியாயமாகும். ஆகவே இந்த விடயத்தில் மிக கூடுதலான கவனத்தை எங்களுடைய இந்த அரசாங்கம் செலுத்த வேண்டும் என்ற ஒரு வேண்டுகோளை விடுக்கின்றேன். அதே போன்றுதான் திருகோணமலை பகுதியில் முகமதியா நகர் மட்கோ போன்ற பிரதேசம் பெரும்பான்மையாக முஸ்லிம்கள் வாழுகின்ற பிரதேசம் அந்த பிரதேசத்தில் இருந்து வருகின்ற அந்த பிரதிநிதியும் இல்லாமல் செய்யப்படுகின்றது. இப்படி பல பிரச்சனைகளை கொண்ட இந்த எல்லை நிர்ணயத்தை நாங்கள் செய்ய வேண்டுமா? அரசாங்கம் அதை திணித்து அதை செய்துதான் ஆக வேண்டுமா? உண்மையிலே அந்த புதிய அந்த கடந்த 2018 நடத்தப்பட்ட அந்த தேர்தலின் உங்களுக்கு தெரியும் அந்த வட்டார தேர்தல்களில் மக்களால் உண்மையிலேயே தெரிவு செய்யப்பட்ட மெம்பர்கள் இருக்கத்தக்கனே தோற்கடிக்கப்பட்டவர்கள். மக்களால் தோற்கடிக்கப்பட்டு வட்டாரத்தில் 4வது இடம் 5வது இடத்தில் வந்தவர்கள் அங்கு தவிசாளராக தெரிவு செய்யப்படுகின்ற பொழுது தெரிவு செய்யப்பட்ட மெம்பர் ஊடாக அந்த தவிசாளரை தெரிவு செய்வதன் மூலம் தோற்கடிக்கப்பட்டவர்கள் அங்கு அந்த தவிசாளராக வந்திருக்கக்கூடிய நிலை அந்த உள்ளூராட்சி மன்ற அந்த சட்டத்தின்படி அது அமைகின்றது. உண்மையிலேயே இது ஜனநாயகத்துக்கு முரணானது. மக்கள் வேண்டாம் என்று தோற்கடித்த, அதாவது ஜனநாயக முறையில் செய்யப்பட்ட அந்த தேர்தலில் வேண்டாம் என்று தோற்கடிக்கப்பட்ட ஒரு உறுப்பினர் மீண்டும் வந்து அந்த சபைக்கு தவிசாளராக வருவதாக இருந்தால் உண்மையிலே இது பாரிய ஒரு அநீதி அந்த மக்களுக்கு ஜனநாயக ரீதியாக அநீதி இழைக்கப்படுகின்றது. அதே போன்றுதான் கிட்டத்தட்ட ஒரு சபை ஒரு 8 வட்டாரத்தை கொண்ட ஒரு சபை அதில் 7 வட்டாரங்கள் வெல்லப்பட்டும் அந்த ஆட்சியை அமைப்பதற்கு அவர்களால் அந்த கட்சியால் முடிய இயலாத நிலை இருந்து கொண்டிருக்கின்றது. ஆகவே இதில் நான் நினைக்கின்றேன் இந்த உள்ளூராட்சி மன்ற இந்த வட்டார விடயங்களை விட்டுவிட்டு இந்த வட்டார தேர்தலை விட்டு மீண்டும் பழைய முறையிலான விகிதாசார தேர்தலுக்கு சென்றால் உண்மையிலேயே அந்த விகிதாசார தேர்தலின் மூலம் எங்களுடைய மேன்மிகு ஜனாதிபதி எதிர்பார்ப்பது போன்று 8000 அங்கத்தவர்களிலிருந்து 4000 அந்த அங்கத்தவர்களை குறைக்கலாம். அதே போன்று ஒரு ஜனநாயக முறையிலான தெரிவு நடக்கும். அங்கு ஆக கூடுதலான விருப்ப வாக்கை எந்த கட்சி பெறுகின்றதோ அந்த கட்சி அந்த சபையை ஆட்சி செய்யக்கூடிய நிலை வரும். அதே போன்று அந்த கட்சியில் யாரு ஆக கூடுதலான விருப்ப வாக்கை பெறுகின்றாரோ அவர் தவிசாளராக வரக்கூடிய நிலை ஏற்படும். ஆகவே இந்த வட்டார நிலைமையை விட்டுவிட்டு பழைய முறையிலான வீதாசார முறைக்கு சென்றால் உண்மையிலே அது ஒரு பாரிய ஒரு சிறந்த முறையாக இருக்கும் என்று நான் கருதுகின்றேன். அதே போன்று இன்று எங்களுடைய அதி மேன்மகங்கிய ஜனாதிபதி அவர்கள் இந்த நாட்டில் ஒரு இனத்தீர்வுக்கான ஒரு முன்னெடுப்பை எடுத்துச் செல்கின்றார். எனக்கு முன் பேசிய எங்களுடைய கௌரவ தேசிய தலைவர் ரோஹகிம் சேர் அவர்களும் அது சம்பந்தமாக சொல்லியிருந்தார். உண்மையிலேயே ஒரு இனப்பிரச்சினைக்கான தீர்வு அங்கு முன்வைக்கப்படுகின்ற பொழுது இந்த நாட்டில் இருக்கின்ற சிறுபான்மையின சமூகங்களை உள்ளடக்கியதாக, குறிப்பாக உங்களுக்கு தெரியும் கிழக்கு மாகாணத்தில் வடகிழக்கில் இருக்கின்ற முஸ்லிம்களுடைய பிரச்சனை உங்களுக்கு நன்றாக தெரியும். அங்கு இருக்கின்ற முஸ்லிம்களையும் ஒன்றாக சேர்த்து கடந்த காலங்களில் ஞாபகம் இருக்கின்றது 2002-2003 காலப்பகுதியில் பேச்சுவார்த்தை நடத்தப்பட்ட பொழுது முஸ்லிம்களை ஒரு தனித்தரப்பாக அங்கீகரிக்க முடியாது என்ற ஒரு நிலை ஏற்பட்டிருந்தது. தமிழ் தரப்பை மாத்திரம்தான் அவர்கள் அங்கீகரித்திருந்தார்கள். அந்த நிலை இந்த வருகின்ற இந்த இனப்பிரச்சனை தீர்விலும் இந்த பேச்சுவார்த்தையில் இனப்பிரச்சனை தீர்விலும் இந்த பேச்சுவார்த்தையில் முஸ்லிம்களையும் ஒரு தனித்தரப்பாக இந்த அரசாங்கம் அங்கீகரித்து அவர்களுடைய பிரச்சனைகளையும் அடையாளம் கண்டு அந்த பிரச்சனைகளை தீர்ப்பதற்கான அந்த வழிவகைகளை செய்ய வேண்டும். ஏனென்றால் கிழக்கு மாகாணத்தில் உங்களுக்கு தெரியும் காணி பிரச்சனை அதாவது உச்சத்தில் இருந்து கொண்டிருக்கின்றது. அவர்கள் கிட்டத்தட்ட 30-40 வருடகாலமாக செய்து வந்த காணிகள் இன்னும் அவர்களுக்கு கையளிக்கப்படவில்லை. அதே போன்று நிர்வாக ரீதியாக உண்மையிலே முஸ்லிம்கள் செறிவாக வாழ்கின்ற, பெரும்பான்மையாக வாழுகின்ற அந்த பிரதேசங்களில் அவர்களுக்கு ஏற்ற அந்த உத்தியோகத்தர்கள் இல்லாமல் இருக்கின்றது. இப்படி இருக்கின்ற அந்த நிலைகள் எல்லாம் மாற்ற வேண்டுமாக இருந்தால் அந்த வருகின்ற அந்த பேச்சுவார்த்தை விடயத்தில் முஸ்லிம்களையும் சேர்த்து அவர்களையும் ஒரு தனித்தரப்பாக அவர்களுடைய அந்த முன்மொழிவுகளையும் எடுத்து அரசாங்கம் சரியான ஒரு தீர்வை காண வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன்.
நன்றி. ஆனரபிள் அனுராத் ஜெயரத்னஸ்
முல்லா சோனூ மந்திரி துமணி ஸ்ருதிவந்த வினவா මංගිතන්නේ අධිකරණ අමාත්‍යංශයේ හැටියට ඒ කාලවල වකවානුවල අත්‍යවශ්‍ය වන නීති රීති අවශ්‍ය කරන සංශෝධන අනපනත් හඳුන්වා දෙමින් වර්තමානයේ ඒ ගෙනියන වැඩ කොටස් ටිකට ඒ වැඩ කොටස් නිවැරදිව ගෙනියන්න පුළුවන් වන විදිහේ නීති රීතීන් හඳුන්වා දීම අධිකරණ අමාත්‍යංශයේ කාර්යභාරයක් වෙනවා. මේකදී බොහෝ විට අපි විවිධ අවස්ථාවල දැකලා තියෙනවා යම් යම් කාරණා පැන නගිනකොට තමයි අපිට නීති පද්ධතිය පිළිබඳ කරුණු කාරණා මතුවෙන්නේ. යම් නීති පද්ධතිය තුළ තියෙන ඒ අලුත් වෙච්ච ක්‍රමවේදයන් නොමැති වීම හේතු කොටගෙන අපේ රට හැටියටත් ආර්ථිකය හැටියටත් විවිධ වූ අවස්ථාවල අපිට විශාල වූ හානි ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා අද විශේෂයෙන්ම ගත්තහම මේ වෙනකොටත් පහුගිය කාලවකවානුව තුළ හිටපු ගරු අමාත්‍යතුමා හැටියට අලි සබ්‍රි අමාත්‍යතුමාත් වර්තමාන අපේ ගරු අමාත්‍යතුමා විජේදාස රාජපක්ෂ ගරු අමාත්‍යතුමාත් මේ වෙනුවෙන් අවශ්‍ය වන මූලිකත්වය ලබා දෙමින් විශාල නීති රීතීන් පද්ධතියක් වෙනස් කළ යුතු නීති රීතීන් පද්ධතියක් වෙනස් කරලා මේ අපේ නීති පද්ධතියට අලුතින් හඳුන්වා දිය යුතු නීති රීතීන් හඳුන්වා දෙමින් මේ වඩාත් ක්‍රමවත්ව ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වන වැඩ කොටස් ටික ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේකෙදි අද දිනේදී මේ බද්දට දී ඇති පරිශවර සන්තකය ආපසු ලබා ගැනීමේ විශේෂ විධිවිධාන පනත පිළිබඳ සාකච්ඡාවට ගැනෙන වෙලාවේදී මම විශ්වාස කරනවා මේ පනත් කෙටුම්පත මගින් අපි කතා කරන නොතාරිස්වරයෙකු ඉදිරියේ අපි එකඟ වෙන බදු ගිවිසුමකට යටත්ව ඒ බදු ගිවිසුම පිළිබඳ විතරක් නෙවෙයි රටේ ආයෝජන එහෙමත් නැත්නම් රටේ නිවාස අවශ්‍යතා ටික එහෙමත් නැත්නම් රටේ මෙවැනි කාරණා වෙනුවෙන් යම් ආයෝජකයෝ ඇවිල්ලා ඔහු විශ්වාසයක් තියෙනවා නම් ඒ සියලු කාරණා පිළිබඳව යම් සුභවාදී පැත්තකට අපිට අරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. විවිධ කාලවල අපි බොහෝ විට දැකපු කාරණාවක් තමයි අර මුදල් විශුද්ධීකරණ වගේ පනත් පිළිබඳ වෙච්ච සංශෝධන විවිධ කාලවල වෙච්ච සංශෝධන එක්ක අද විශාල වශයෙන් අපි රට තුලට ගලාගෙන එන්න තිබිච්ච ආයෝජන ප්‍රමාණයක් අපිට ගිලිහිලා ගියා. මේ වෙනකොටත් ඒකට අවශ්‍ය කරන සංශෝධන නැවත අරගෙන ඇවිල්ලා ඊට අවශ්‍ය කරන වෙනස්කම් කළ යුතුයි කියන සාකච්ඡාව අපි තුල ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම තමයි මේ ගෙනෙන්නා වූ මේ ක්‍රමවේද තුල අපි හරියට මීට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරේ නැත්තක් උදාහරණයකට ගත්තොත් ව්‍යාපාර කටයුතු පිළිබඳව මම හිතන්නේ බොහෝ විට අමතුමත් නිතර මේ කාරණාව සිහිපත් කරනවා මේ වෙනුවෙන් මේ වෙනකොට කමිටුවක් පත් කරා මේ අගර වූ චෙක්පත් පිළිබඳව ව්‍යාපාර ශේෂ්ත්‍රය ගත්තහම ව්‍යාපාර ශේෂ්ත්‍රය අද බොහෝ බරපතල ගැටලුවක් වෙලා තියෙනවා මේ අගර වෙන චෙක්පත් ගත්තහම මේ චෙක්පත් විශාල ප්‍රමාණයක් නිකුත් කරලා හැබැයි මේ වගේ ගනුදෙනු කරන්න පුළුවන් කමක් නැහැ එක්කෝ වහපු බැංකු ගිණුම් එහෙම නැත්නම් මුදල් නොමැතිව චෙක්පත් නිකුත් කරලා එතකොට මේ තුල කඩාගෙන වැටෙන ව්‍යාපාර ප්‍රමාණය ගත්තොත් එහෙමත් නැත්නම් මේ රට ව්‍යාපාර ශේෂ්ත්‍රයේ අපේ රටේ පිළිබඳ වේවා එහෙමත් නැත්නම් අපි කරන ව්‍යාපාර කටයුතු වල වේවා ඒ සියලු කාරණා පිළිබඳ තියෙන විශ්වාසය එහෙම් පිටින්ම මුළු මුළින්ම කඩාගෙන වැටෙනවා එනිසා මෙවැනි කාරණා පිළිබඳව අද වෙනකොට ගරු ඇමතුමාගේ උපදේශය පරිදි වෙනම කමිටුවක් පත් කළා මීට අවශ්‍ය නීති රීතීන් දෙකට ගුරාසි ඒ සූදානම් කිරීම සඳහා අවශ්‍ය කමිටුවක් පත් කළා තියෙනවා මම විශ්වාස කරනවා අද දිනේදී මේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ විශේෂ විධිවිධාන පනත යටතේත් මේ පනත හරහා අද මේ විශේෂයෙන්ම මේ කොළඹ දිස්ත්‍රික්කයේ හැටියට ගත්තාම බරපතල නඩු ප්‍රමාණයක් ගොනු කරලා තියෙනවා සිවිල් නීති යටතේ මේ බරපතල නඩු ප්‍රමාණය ගොනු කරාම තවත් විශාල කාලයක් ගත වෙනවා ඒ නිවාස හිමියට අවශ්‍ය කරන ඒ පුද්ගලයෙකු අනවසරයෙන් තමුන්ගේ දේපල බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නවා නම් ඔවුන් එළියට දමන්න නෙරපීමේ නියෝගයක් ගන්න විශාල කාලයක් ගත වෙනවා හැබැයි මේ තුලින් ඒ වඩාත් කඩිනම් කරලා නැවත වාරයක් ඒ නිවාස හිමියට තමුන්ගේ දේපල ලබා ගැනීම සඳහා අවශ්‍ය අවකාශය ගොඩනැගෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අපිට අද නීති ශේෂ්ත්‍රයේ බොහෝ විට මෙවැනි අධිකරණයට ගොනු වෙච්ච නඩු ප්‍රමාණය ගත්තාම දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා පහුගිය කොවිඩ් වසංගතයත් එක්ක තිබිච්ච නඩු ප්‍රමාණය. මේ නඩු ප්‍රමාණය අද වෙනකොට බොහෝ විට වෙනත් අවශ්‍ය කරන ශේෂ්ත්‍රාධිකරණ අලුතෙන් ඉදිකිරීම ඒ වගේම සාපිත කිරීම ඒ වගේම අවශ්‍ය කරන විනිසුරු ප්‍රමාණය වැඩි කිරීම මෙවැනි කරුණු කාරණා බොහෝමයක් ඉටු කරලා තියෙනවා. හැබැයි ඒ කරුණු කාරණා තුල උනත් අපි ගත්තාම කොවිඩ් වසංගතයත් එක්ක එකතු වෙච්ච නඩු ප්‍රමාණය ගත්තාම දෙකුණයකට වැඩිය එහා ගියපු නඩු ප්‍රමාණයක් නැවත වාරයක් අපිට අලුත් නඩු හැටියට එකතු වෙලා තියෙනවා. ඒ නිසා මේවා කඩිනමින් විසඳීමට නම් මේවට වඩාත් අවශ්‍ය වූ එහෙමත් නැත්නම් මේවා වඩාත් ඉක්මනින් ක්‍රියාත්මක වෙච්ච නඩු ඒ නීති රීති පද්ධතියක් හඳුන්වා දීම අද කාලීනව අවශ්‍යතාවයක් බවට පත් වෙනවා. මේකෙදී විශේෂයෙන්ම මේ කාර්යාවේදී කමිටුව හැටියට පත් කරලා තිබුණා. ඒක පත් කරපු කමිටුවේ සභාපතිවරයා හැටියට කටයුතු කරා ගරු ජනාධිපති ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මැතිතුමා. අපි විශේෂයෙන්ම අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ පනත අද මේ ඉදිරිපත් කිරීම සඳහා ඒ අවශ්‍ය ඒ නීති රීතීන් සම්බන්ධනය කිරීමටත් ඒ වගේම කමිටුව හැටියට මෙහෙවමින් ඒ කරපු කාර්යාව වෙනුවෙනුත් අපි විශේෂයෙන් එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපි විශ්වාස කරනවා මෙවැනි නීති රීතීන් නියමානුකූලව අපිට ඉදිරිපත් කළ පහුගිය කාල පුරාවට ගත්තොත් අවුරුදු දෙකක් වගේ කාලය තුළත වැඩිම අනපනත් ප්‍රමාණයක් සංශෝධනය වීමට ගෙනෙන්න අධිකරණ අමාත්‍යාංශයට මම හිතන්නේ පහුගිය කාලේ පුරාවට පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි ස්වේච්ඡාවෙන් සුව කැමැත්තෙන් වැඩ කරපු විශාල ජනාධිපති නීතිඥවරු ප්‍රමාණයක් අධිකරණ ශේෂ්ත්‍රයේ ඉන්න නිලධාරීන් බොහෝ ප්‍රමාණයක් තම ස්වේච්ඡාවෙන් ඇවිල්ලා අධිකරණ පද්ධතිය අවශ්‍ය කරන වෙනස්කම් වලට ඒ වගේම ඔවුන්ගේ තියෙන දැනුම එකතු කරලා ඒ අවශ්‍ය සංශෝධන එකතු කරන්න ඔවුන් කටයුතු කරා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට වැඩිම අනපනත් ප්‍රමාණයක් අපි අලුතෙන් හඳුන්වා දීපු අවශ්‍ය නීති රීතීන් ටික සංශෝධනය කරපු කාලවකවානුව බවට පත් වෙනවා. මම හිතන්නේ ඒක තමයි අදට අපේ මූලික වගකීම බවට පත් වෙන්නේ. ඒ අවශ්‍ය කරන අලුත් නීති රීති හඳුන්වා දීම සහ ජාත්‍යන්තරයට ගැලපෙන ආකාරයට ජාත්‍යන්තරයේ සමග ගනුදෙනු කරන්න පුළුවන් ආකාරයට අපේ නීති පද්ධතිය යාවත් කියලා කිරීම එක්තරා විදියක අවශ්‍යතාවයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ කාරණාවද ගත්තහම අපි මතු කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි නීති පද්ධතියේදී අද බොහෝ විට අපිට පුරවැසියන්ගේ සමහර අයිතිවාසිකම් ආරක්ෂා කරලා තියෙන ආරක්ෂා කොට තියෙනවා. හැබැයි මේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා හා සමානව තවත් පුද්ගලයෙකුට තවත් කණ්ඩායමකට අපහාස කරන්න එහෙමත් නැත්නම් තව ආගමකට අපහාස කරන්න කිසි කෙනෙකුට අයිතිවාසිකමක් අපේ ආණ්ඩුක්‍රම විවස්ථාව තුළ ප්‍රතිපාදන දීලා නැහැ. ඒකෙදි මේ කවුද සේපාල් අමරසිංහ කියන පුද්ගලයෙක් පිළිබඳව අපි පහුගිය දවස්වල දිගින් දිගටම දැක්කා දලදා වහන්සේ වැඩ ඉන්න භූමියට පැමිණිලා ඒ කරපු අපවාද නින්දා පිළිබඳව බොහෝ විට බොහෝ පිරිස් දැක්කා. මේකෙදි සියලුම අපේ මහානායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම අනිකුත් ඉන්න අපේ පූජක විශේෂයෙන්ම බෞද්ධ ආගමිකයන් විතරක් නෙවෙයි අනිකුත් ආගමික නායකයන් පවා මේ පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරා. මොකද මුල්ලාස්වාමි උඩගරු මන්ත්‍රීතුමනි ඔබතුමාත් මහනුවර පුද්ගලයෙක්. මහනුවර දිස්ත්‍රික්කයේ හැටියට මෙතෙන්ට ඇවිල්ලා මොකද දළදා වහන්සේ වැඩ ඉන්න භූමිය එහෙමත් නැත්නම් අනුරාධපුරයට ගියාම ශ්‍රීමා බෝධීන් වහන්සේ වැඩ ඉන්න භූමිය කියන්නේ අපි බොහොම ගුණගරුක සලකන ස්ථානයක්. එතෙන්ට ඇවිල්ලා එවැනි ප්‍රකාශ අශෝභනාකාරී සිදු කරනවා නම් ඒවට අපිට අපේ නීති පද්ධතිය තුළ අපි දඩුවම් කරේ නැත්නම් මං හිතනවා ඒක රජයක් හැටියට අපිට තියෙන වගකීම පැහැර හැරීමක් හැටියටයි අපි ඒක සලකන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ තමුන්ට තියෙන මතවාදයේ දැරීමේ හැකියාව තියෙනවා. තමුන්ට තියෙන අදහස තමුන් තුළ දරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ පිළිබඳ තර්කයක් විතර්කයක් නෑ. හැබැයි ඒ හරහා වෙන කවුරු හරි කණ්ඩායමකට අපහාස කරනවා නම් විශේෂයෙන් බුදුදහම අනිකුත් ආගමික නායකයෝ සිද්ධාස්ථාන මෙවැනිව ඒවට අපහාස කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒවට කිසි ලෙසකින් අපිට ඉඩ තියන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම තමයි ඒ නිසාම තමයි විවිධ කාරණාවල අපි මාධ්‍ය මගින් බොහෝ විට කතා කරනකොට විවිධ කණ්ඩායම් ආපු දෙයක් තමයි මේ ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනය කරනවාද. හැබැයි ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනය කිරීමට රජයක් හැටියට හෝ අපි කණ්ඩායම පිරිසක් හැටියට කිසිම විදියකින් අපි කටයුතු කරන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ ශිෂ්‍ය ව්‍යාපාර විලාසයෙන් ඇවිල්ලා මේ රටේ ආර්ථික මර්මස්ථානවලට පැමිණිලා 500,000ක පිරිසක් එකතු කරලා සතියට දෙපාර තුන්පාර මේ රටේ ආර්ථිකය විනාශ කරන්න කවුරු හරි කටයුතු කරනවා නම් මේ රටේ තියෙන පොදු දේපළ ටික ශිෂ්‍ය ව්‍යාපාර එහෙමත් නැත්නම් වෘත්තීය සමිති කියලා ඇවිල්ලා ඒව අත්පත් කරගන්න කවුරු හරි කටයුතු කරනවා නම් මේ රටේ අහිංසක ව්‍යාපාරික හැටියට ජීවත් වෙන ඒ මුදලක් අම්බ කරන මිනිසුන්ගේ එදිනදා ජීවිතයේ වෘත්තිය නැති නාස්ති කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒවා ශිෂ්‍ය ව්‍යාපාරවත් වෘත්තීය සමිති හැටියටවත් අපිට හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. ඒවා තමයි අද කාලයේ පවතින ත්‍රස්තවාදය. කවුරු හරි හිතනවා නම් ත්‍රස්තවාදයද ක්‍රියාත්මක වෙන්නේ මේ තුවක්කුවක් ගත්තාම එහෙම නැත්නම් බෝම්බයක් ගත්තාම එහෙම නෙවෙයි අද ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙන්නේ. මේ රටේ ආර්ථිකය විනාශ කරනවා නම් ඒ ශිෂ්‍ය ව්‍යාපාර නාමයෙන් ඇවිල්ලා මේ රටේ ආර්ථිකය කඩා විනාශ කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒක තමයි පැහැදිලි ත්‍රස්තවාදය. ඒ ත්‍රස්තවාදයේ ප්‍රතිඵල හැටියට තමයි අපි දවස ගානේ අපේ සංචාරක ශේත්‍රය හැම් පිටින් කඩාගෙන වැටුණා. අනික් පැත්තෙන් ගත්තාම මේ රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වුණා. මේ රටට එන්න තිබිච්ච විදේශ ආදායම් ප්‍රමාණයක් තිබුණා නම් ඒ සියල්ල නැති වුණා. ඒ නිසා එතෙන්ට මේ රට ගෙනියන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මං හිතන්නේ මේ අපේ දණ්ඩ නීති සංග්‍රහය අනුව ගත්තත් මේ සේපාල අමරසිංහ කියන පුද්ගලයා පැහැදිලිවම අපි නීතියේ ඉදිරියට ගෙනා යුතුයි. ඒක රජයක් හැටියට අපි වගකීමකුත් බවට පත් වෙනවා. මොකද එක එක කාල වකවානුවල සමහර විට අපි දැක්කා එදා පාස්කු ප්‍රහාරයට එනකොට කෑගල්ලේදී ඇතිවෙච්ච පොඩි සිදුවීමක් හරියට විමර්ශන ටික කරලා ඒ සිදුවීමට අපිට එදා හරියට විසඳුමක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා නම් බොහෝ විට අර පාස්කු ප්‍රහාර කියන සියලු කාරණා අපිට නතර කරගන්න පුළුවන්කම තිබුණා. එදා ඒකෙදී ගැටලුවක් වුණා විමර්ශනයේ පිළිබඳව. එදා ගැටලුවක් වුණා නීති ඉදිරියට ඉදිරිපත් කරපු ආකාරය පිළිබඳව. ඒක තමයි ඇත්ත. කවුරු මොන තර්ක විතර්ක ගෙනාවත් එදා මුලින් තිබිච්ච සිද්ධිය වෙනස් කරන්න පුළුවන්කම ලැබුණා නම් අවසානයේ අපි අද දකින සිදුවීම පිළිබඳව අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ සේපාල අමරසිංහ වේසයෙන් එන්නේ මේක ඇවිල්ලා තමුන්ගේ මතවාදය විතරක් නෙවෙයි මේ ඇවිල්ලා වෙනම පිරිසකගේ වමනාවට වෙනම පිරිසකගේ සමහරට මේක පිටිපස්සේ මුදල් ඇති මේක පිටිපස්සේ විවිධ කණ්ඩායම් පෙළ ගැහිලා ඇති අවසානයේ දුක් විඳින්න වෙන කවුරුවත් නෙවෙයි මේ රටේ සමස්ත ජනතාව හැටියට සිංහල දමිළ මුස්ලිම් අපි සියලු දෙනා දුක් විඳින පිරිසක් බවට පත් වෙනවා. මේක තමයි ඉතිහාසයෙන් අපිට ලබා දීලා තියෙන පණිවිඩය. ඒ නිසා විශේෂයෙන්ම අපේ අධිකරණ පද්ධතිය තුළ මෙවැනි කාරණා මං හිතන්නේ අද අලුතින් අවශ්‍ය කරන වෙනස්කම් හඳුන්වා දෙනවා හා සමානව අපේ අධිකරණ පද්ධතිය තුළ මෙවැනි කාරණා වලට ඉඩක් නැහැ. ඒ නිසා අපි රජයේ හැටියටත් විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ මේ කාරණා වලට අපි අවශ්‍ය කරන විසඳුම. ඒ වගේම නිවැරදි ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි පසුබට වෙන්නේ නැහැ කියන පණිවිඩයත් විශේෂයෙන් මෙතනදී ලබා දෙන්න ඕන ගරු මූලාශ්‍රවර උඩගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා මම මීට වැඩිය දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දිනේදී මේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකාපසු ලබා ගැනීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳව මේ වෙනුවෙන් මේ පනත කඩිනමින් ඉදිරිපත් කිරීමට ඒ වෙනුවෙන් කටයුතු කරපු අමාත්‍යාංශ ලේකම්තුමී ප්‍රධාන නිලධාරියතුළු සියලු දෙනාටත් විශේෂයෙන්ම අපේ ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මැතිතුමාටත් අපේ ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතිය.
ස්තුතියි ඔනරබල් මුජිබුල් රහමාන්.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද බද්දට දී ඇති පරිශ්‍රවල පන්තකේ ආපසු ලබා ගැනීමේ පනත් සංශෝධනය වෙලාවේ විශේෂයෙන්ම අද පවතින වර්තමානයේ දේශපාලන තිබෙන ආණ්ඩුවේ යම් තීන්දු පිළිබඳව යම් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද පුනරුත්ථාපන පනත ඉදිරිපත් කරන්න තිබුණත් ඒ ආණ්ඩුව අද ඉදිරිපත් කරන්න නැතුව අද මෙම පනත ඉදිරිපත් කරලා තිබෙනවා. අපි දැක්ක පෞගිය දවස්වල ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම පොලිස් සේවයේ ඉන්න නිලධාරීන් විශාල පිරිසකට මාරුවීම් ලබා දුන්නා. ඒ මාරුවීම් ලබා දීම තුළ එවැගේම පොලිස් සමහර උදවියට නිලධාරීන්ට ප්‍රොමෝෂන් එහෙම නැත්නම් උසස් වීමුත් ලැබුණා. ඒ වගේ රාජ්‍ය සේවයේ තිබෙන යම් යම් ආණ්ඩුවේ තිබෙන යම් කරුණු මත සේවා අවශ්‍යතා මත ආණ්ඩුව කිව්වා මේ මාරුකීම් කරා කියලා. දැන් මේකේ වැදගත් කරුණ තමයි අපි දන්නවා දැන් අද වෙනකොට ඒ පොලිස් මූලස්ථානයේ පරිපාලන ක්ෂේත්‍රයේ බලාගන්න හිටපු බුද්ධිංශයේ ප්‍රධානි ලීලන්ත ජයවර්ධන මැතිතුමාව පත් කරලා තියෙනවා. දැන් එතුමා එන්නේ එතුමාව මේ පොලිස් මූලස්ථානයේ පරිපාලන භාර නිලධාරියා හැටියට. ඒ කියන්නේ පොලිස්පතිතුමාට පස්සේ එතුමා තමයි ඉන්නේ දෙවෙනියා හැටියට. දැන් අපි දන්නවා පාස්කු බෝම්බ ප්‍රහාරයේ ජනාධිපති කොමිසම් වාර්තාව අනුව විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කරපු ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිලන්ත ජයවර්ධන මැතිතුමාගේ ඒ ලබා දීපු සාක්ෂි අනුව පැහැදිලිව එතුමා මේ ප්‍රහාරය දැනගෙන මේ කරුණු වසන් කරා කියලා එතුමාට චෝදනා එල්ල වුණා. එතුමාගේ තිබුණු දුරකථනවල දත්ත එතුමා මැකුවයි කියලා ඒ කොමිසමේ වාර්තා වෙලා තිබෙනවා. ඊළඟට පාර්ලිමේන්තුව පත් කරපු ඒ කොමිසමේත් ඒ දේවල් හෙළිදරව් වුණා. එතකොට දැන් එතුමාට තිබෙන විශාල චෝදනාව තමයි මේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වෙනවයි කියලා එතුමාට ලැබිච්ච තොරතුරු එතුමා ආරක්ෂක කවුන්සිල් එකට එහෙම නැත්නම් ඒ ආරක්ෂක අංශවලට ඉදිරිපත් කරේ නැහැයි කියන එක. එතකොට දැන් අපි දන්න දේ තමයි දැන් එවැනි චෝදනාවට ලක්වෙච්ච ජනාධිපති කොමිසමේ නිර්දේශ තිබෙනවා එතුමාව චූදිතෙක් හැටියට නම් කරන්න, එතුමාට ක්‍රියාමාර්ග ගන්න කියලා තියෙනවා. ඒ සියලු දේවල් තිබිද්දී ආණ්ඩුව එතුමාව ගෙනල්ලා ප්‍රධාන පරිපාලන පොලිස් දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේ පරිපාලන නිලධාරිය හැටියට පත් කරනවා. දැන් මේකම හරි පුදුම වැඩක්. ඒකනේ දැන් මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මිනිස්සු මේ රටේ ජනතාව 300කට ආසන්න ප්‍රමාණයක් ඒ මරලා දාලා තිබෙනවා. ඒක කලින් ඒ ප්‍රහාරය එල්ල වෙනවයි කියලා තොරතුරු ලැබිලා තියෙනවා. නමුත් ඒ තොරතුරු අවශ්‍ය තැන් වලට ලබා දීලා නැහැ කියලා ඒක ඌමනාවෙම වසන් කරයි කියලා ජනාධිපති කොමිසමේ හෙළිදරව් වෙලා තිබෙනවා. එහෙම වෙලා තිබෙද්දී එතුමාව ගෙනල්ලා පොලිස් මූලස්ථානයේ අය කියන්නේ ප්‍රධාන මේ පොලිස්පතිතුමාට පස්සේ දෙවෙනිය හැටියට එතුමාව පත් කරලා තියෙනවා. ඉතින් කතා සභාපතිතුමනි, දැන් අපි දන්නවා දැන් සාමාන්‍ය මේ ජනාධිපති කොමිසමේ හා මේ නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක අපි පැත්තකින් තියමුකෝ. දැන් පොලිස් දෙපාර්තමේන්තුව මේ පිළිබඳව එතුමා පිළිබඳව විනය පරීක්ෂණයක් කරාද? එතුමා රාජකාරිය හරියට ඉෂ්ට කරේ නැහැ කියලා ඒ පිළිබඳව පරීක්ෂණ අභ්‍යන්තර පරීක්ෂණයක් කළාද? ඒ අභ්‍යන්තර පරීක්ෂණයක් කළේත් නැහැ. අපි දන්නවා මේ ගම්වල ඉන්න අහිංසක පොලිස් නිලධාරීන් පහළ නිලධාරීන් යම් කිසි ආකාරයේ වැරදි ක්‍රියාවක් කරලා තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරේ නැත්නම් මේ වෙලාවට වැඩ තහනම් කරලා සම්පූර්ණයෙන්ම පරීක්ෂණ කරලා උට දඬුවම් ලබා දෙනවා. එතකොට අද මේ රටේ විශාල කතිකාවකට ලක්වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට එන්න පාවිච්චි කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොරොන්දු වුණා මේකට හවුල් වෙලා ඉන්න සියලු දෙනාටම දඬුවම් ලබා දෙනවයි කියලා එහෙම ජනතාවගේ ජනතාව අතර මතයක් හදලා එහෙම බලයට ආපු එතුමාගේ කාලෙත් ඒ කිසිම දෙයක් උනේ නැහැ. දැන් ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු යාපාලන ආණ්ඩු කාලෙත් එතුමාට විරුද්ධව විනය පරීක්ෂණයක් કરી එතුමාට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ඇවිල්ලා අවුරුදු දෙක අමාර තුලත් එතුමාට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙත් නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පස්සේ කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. නමුත් ප්‍රොමෝෂන් එකක් ලැබිලා තියෙනවා. ඒක මහර වැඩක්. ඉතින් මම දන්නේ නැහැ ගරු සභාපතිතුමනි, මේ 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 පාස්කු බෝම්බ ප්‍රහාරයේ මම පෞගිය විවාදයේ විශාල කරුණු වගයක් හෙළිදරව් කරා. නමුත් ඒක එකේ කරුණකටවත් ආණ්ඩුවෙන් පැත්තෙන් උත්තර ආවේ නැහැ. ඒතොර අපිට පේන්න තියෙන දේ තමයි විශේෂයෙන්ම එතුමාව බේරගන්න විශාල හස්තයක් වැඩ කරනවා. නොපෙනෙන හස්තයක්. ඒ හස්තය යහපාලන ආණ්ඩු කාලෙත් වැඩ කරලා තියෙනවා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලෙත් වැඩ කරලා තියෙනවා, දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලත් වැඩ කරලා තියෙනවා. මොකක් කවුද ඒ හස්තය? දැන් මේ පැහැදිලිවම හෙලිදරව් වෙලා තියෙනවා. එතුමාගේ ටෙලිෆෝන් එකේ දත්ත මැකුවයි කියලා එතුමා මේක දැනගෙන මේ කරුණු හෙලිදරව් කරේ නැහැයි කියලා. එතකොට එවැනි කරුණු කාරණා හෙලිදරව් වෙච්ච නිලධාරියෙක් සම්බන්ධව ඇයි අභ්‍යන්තර විනය පරීක්ෂණයක් කරන්නේ නැත්තේ? දැන් තියෙන ඊළඟ ප්‍රශ්නයක් තමයි, ගරු සභාපතිතුමනි, දැන් මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට ඒ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වෙච්ච විමර්ශනය කරපු නිලධාරීන් දැන් ඒ නිලධාරීන්ට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද දැන් මේකට වග කියන්න ඕන මනුස්සයා පොලිසිය ගිහිලා ඉහළ නිලයේ ඉන්නවා ඇමතුමනි. දැන් එතකොට දැන් ඒ රාජකාරිය කරපු නිලධාරීන් අසරණ වෙලා ඉන්නවා. දැන් ඒගොල්ලන්ගෙන් පළිගන්න පුළුවන්. දැන් ඒ නිලධාරීන්ව වෙන වෙන තැන්වලට යවන්න පුළුවන්. මොකද්ද මේ ආණ්ඩුව කරන විහිළු දේවල්? දැන් මේ රටේ විශාල හඬක් තිබුණා මේකේ ඇත්ත මේ වැරදිකාරයෝ චූදිතයෝ අල්ලගන්න කියලා. එහෙම මැන්ඩේට් එකක් ගත්තා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාව ඉදිරියේ කියලා පොරොන්දු වුණා. මේ වෙච්ච අපරාධයට සම්බන්ධ හැම එක්කෙනාවම නීතිය ඉදිරියට ගේනවයි කියලා. දැන් එහෙම කියලා දැන් ඒකට සම්බන්ධ වෙච්ච ඒ කරුණු දැනගෙන වසන් කිරීමේ අයට දැන් ප්‍රොමෝෂන් දාලා පොලිස් මූලස්ථානයට ගෙනල්ලා පොලිස්පතිතුමාට දෙවෙනියා හැටියට වාඩි කරවලා තියෙනවා. මට තේරෙන්නේ නැහැ ඇමතුමනි. දැන් මෙහෙම ගිහිලා පාස්කු ප්‍රහාරය අල්ලන්න දැනෙන්නේ නැහැ, අල්ලන්නේ නැහැ මේ බොරුවක් කරන්නේ. එහෙමනම් මේකේ පිටිපස්සේ කවුරු හරි නොපැමන හස්තයක් ඉඳගෙන මේක තවම මෙහෙවනවා. එහාට මෙහාට. දැන් මම එදාත් කිව්වා නීතිපති දෙපාර්තමේන්තුව එතුමාව සාක්ෂිකාරයෙක් කරලා තියෙනවා. චූදිතයව කරන්න ඕනේ කියලා සාක්ෂිකාරයා. ඇයි ශානි අඹේසේකරව සාක්ෂිකාරයෙක් කරන්නේ නැත්තේ? ඇයි රවී සෙනවිරත්න මැතිතුමාව සාක්ෂිකාරයෙක් කරන්නේ නැත්තේ? ඒක කරේ නැහැ. එහෙනම් නීතිපති දෙපාර්තමේන්තුවට එහෙමනම් ඇමතිතුමනි කවුරු හරි මේ නම් දීලා මේව බලපෑම් කරනවා. මේ නඩුව මේ විදිහට ගෙන යන්න කියලා. එතකොට අපි හිතනවා මේක ඊටාම අපි හිතන දෙයක් නෙමෙයි මේ වෙන්නේ ගරු සභාපතිතුමනි. අපි ඉඳලා ආණ්ඩුවට කියනවා විශේෂයෙන්ම මේක ආයුධයක් කරගෙන මේක ජනවරමක් කරගෙන මේ බලයට ආපු මේ ආණ්ඩුව අපිට පැහැදිලිව පේනවා අද මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ ඇත්ත අය මහමොළකරුවා වෙන්න පුළුවන්, මේකට සම්මාද වෙච්ච අය වෙන්න පුළුවන්, මේකට උදව් කරපු අය වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම යටපත් ගහරන්න වැඩ කරගෙන යනවා. ඒ වගේම ගරු සභාපතිතුමාට මම කියනවා දැන් මේක නිතර කතා කරන ඉඳ සමහර විට අපේ ජීවිතවලට තර්ජන එන්න පුළුවන්. අපේ ජීවිතවලට තර්ජන එන්න පුළුවන්. සමහර විට අපිටත් මොකක් හරි කරන්නත් පුළුවන්. ඒක එක පැත්තකින් තියමු. නමුත් අපි මේ අවදානම අරගෙන කතා කරන්නේ පෞගිය කාලේ මේ බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණාම ඒකේ වින්දිතයන් බවට අපි ඒකේ ගොදුරක් බවට අපි පත් වුණා. අපි ඒකේ නොසෑහලෙන දේවල් අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. එහෙනම් අපිට අයිතියක් තියෙනවා. මේක කවුරු හරි යට ගහන්න හදනවා නම්, මේක කවුරු හරි මේක වෙන දිශාවකට හරවන්න හදනවා නම් අපේ ජීවිත පරදුවට තබලා හරි මේක හෙලිදරව් කරන්න ඕනේ ගරු සභාපතිතුමනි. බොහොම ස්තුතියි.
Thank you honorable madura vidhanage.
කොච්චර වෙලා තියෙනවද සභාපතිතුමා?
විනාඩි 8ක් තියෙනවා.
ගරු සභාපතිතුමනි මුලාසනේ සිටින ඇත්තටම අද ඉතාමත්ම කාලෝචිත වැදගත් පනත් කීපයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මේ බද්දට දී ඇති පරිසරවල සන්තකය ආපසු ලබා ගැනීම කියන කාරණය. මොකද අපි විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු විදියට විශාල අමෙහිරි අත්දැකීමක් තියෙන කාරණාවක්. මොකද විශාල ගැටලුවක්, විශාල සමාජ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම නීතිඥයෙක් විදියට මේ පිළිබඳ ලොකු අත්දැකීමක් තියෙනවා. ඒක නිසා මේ කාරණා නිවැරදි කිරීමට ඉදිරිපත් කරපු මේ පනත සම්බන්ධයෙන් විශේෂම මම ස්තුතිය පුද කරනවා අපේ අධිකරණ අමාත්‍යතුමාට. ඒ වගේම විශේෂයෙන් මේ හිඟ බදු මුදල් වාරික ලබා ගැනීම, සේවා ගාස්තු, ඒ වගේම අලාභ අය කර ගැනීම, ඒ වගේම නිවාසවලට කරන දැඩි අලාභ විතරක් නෙමෙයි, සමහරවිට මේ බදු ලබාගත් දේපල ව්‍යාජ ඔප්පු හදලා විකුණන තත්ත්වයක් උදාලා දෙන, විශේෂම වැල්ලවත්ත ප්‍රදේශය ගත්තොත් එම ඉතාමත් දරුණුවට මේ සිද්ධිය වෙන ප්‍රදේශයක් බවට අඳුනගෙන තියෙන ඉතින් මම හිතන්නේ මෙය නිවැරදි කිරීමට මේ සම්බන්ධයෙන් මැදිහත් වීම පිළිබඳ ඉතාමත් වැදගත්. ඒ වගේම මේ මොහොත වන විට රටේ නීතිය ආධිපත්‍ය ඉතාමත්ම බරපතල ලෙස කඩාවැටලා තිබෙන වෙලාවක ජනාධිපතිතුමා මැදිහත් වෙලා විශාල නිවැරදි කිරීම කීපයක් කරා නීතියේ ආධිපත්‍යය යථාතත්ත්වයට පත් කරන්න. ඒ වුණත් අපිට දිනපතා මාධ්‍යෙන් අපිට ලැබෙන ඒ තොරතුරු අනුව ඒ වගේ ප්‍රවෘත්ති අනුව ඉතාමත්ම අවාසනාවන්ත තැනකට මේ රට පත් වී ඇති බවක් පේනවා. මොකද අපි දැක්ක පසුගිය කාලයේ රාජ්‍ය දේපළ ගිනි තියපු ඒ වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙක් ඝාතනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාන්‍ය පුරවැසියන්ගේ දේපළ රථවාහන ගිනි තියපු අපරාධකාරයෝ අධිකරණයට ගිහිල්ලා සැකකරුවන්ව අධිකරණයට ඉදිරිපත් කරලා අපලබුණාට පස්සේ මල් මාලා දාලා උම්මා දීලා සමහරවට වැඳලා එළියට ගන්න තත්ත්වයක් අපි දැක්ක. විශේෂයෙන් නීතිඥයෝ නීතිඥ වෘත්තියේ දින අයත් මේකට සම්බන්ධ වුණා. ඒ වගේම අපි දැක්කා රටේ විශාල වංචාවක් කරපු කාන්තාවක්, ඒක මම හිතන්නේ මේ මෑත ඉතිහාසයේ කරපු වැඩිම විශාලම මුදලක් වංචා කරපු සිද්ධියක්. ඒ කාන්තාව එළියට එනකොට මල් මාලා දීලා වැඳලා ඒ වගේම මාධ්‍යවල විශාල ප්‍රචාරයක් දීලා අද සැකකාරයෙක් විදියට වැරද්දක් කරපු සැකකාරයෙක් බන්ධනාගාරයෙන් හරි අධිකරණ භූමියෙන් හරි එළියට එනකොට ඔහුට ඇයට තියෙන ගෞරවය ඇත්තරම මං හිතන්නේ මුළු ලෝකෙ කොහෙවත් නැහැ මේ වගේ ගෞරවයක්. ඉතින් ඒක නිසා ඒකෙන් පේනවා ඉතා පැහැදිලිව සමාජයේ දරුණු කඩාවැටීමක් ඒ වගේම නීතියේ ආධිපත්‍ය බිඳවැටීමක් අපි දැක්කා. මොකද ජනතාව නෙමෙයි පොදු ජනතාව නෙමෙයි යම්කිසි පිරිසක් ඒ වැරදිකරුවන්ව සැකකරුවන්ව ඒ විදිහට පිළිගන්න විදිහට සමාජයේ අද විකෘතියක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ විකෘතිය හදපු යම් යම් දේශපාලකයොත් ඉන්නවා. අපි දැක්ක පසුගිය කාලේ මේ රටේ විවස්ථාව වැඩක් නැහැ, මේ රටේ නීති රීති රෙගුලාසි වැඩක් නැහැ. ඒවා හොඳයි විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින්ට අධ්‍යයනය කටයුතු වලට අපි මේ නීති රීති පිළිගන්නේ නැහැ කියලා මේ පාර්ලිමේන්තුවේ තියෙන දැන් ඔටුන්න දාගන්න බලාගෙන ඉන්න අය කීප දෙනෙක් ඒගොල්ලොන්ට මේ නීති වැඩක් නැහැ කියලා ඒගොල්ලෝ ප්‍රසිද්ධිය කියන. හැබැයි ඒ අයව මේ මොහොත වෙනකොට අර මුජිබර් රහ්මන් මන්ත්‍රීතුමා කියපු එක ගැන පිළිගන්නේ සමහර වෙලාවට සමහර දූෂිතයින්ව සමහර වැරදිකාරයින්ව අඩුම ගානේ කට උත්තරයක් ගන්න දැන්ට ගෙන්නලා නැහැ. මොකද මේ රටේ විවස්ථාව පිළිගන්නේ නැහැ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කිව්වනම් ඔහුගෙන් අනිවාර්ය අඩුම ගානේ මොකද්ද එතකොට ඔයා බලාපොරොත්තු වෙන්නේ කියලා. එහෙමනම් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක රට අල්ලගන්න. ඒක අපි දැක්ක මැයි 9 වෙනිදා රාත්‍රියේ. නැ මැයි 9 වෙනිදා උදෑසන ඉතා අමීරි අසාධාරණ අධ්‍යක්ීමක් සිද්ධ වුණා. ඒක න අපේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් ඉතා සංවිධානාත්මකව පැය 6ක් 7ක් ඇතුළත මුළු රටම ගිනි තියෙන තැනපත් කළා. නීතිය ආධිපත්‍ය කඩාවැටලා කැලෑ නීතිය රජ කරන රාත්‍රිය බවට පත් වුණා. අද ඒ කැලෑ නීතිය ක්‍රියාත්මක කරපු මිනිස්සු සුදු පිරුවට දාගෙන අද නැවතවතාවක් මේ විවස්ථාව පිළිගන්නේ නැහැ කියපු මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ලා චන්දිල්ලන. හැබැයි ඒක යට තියෙන්නේ නමුත් ඒ යට තියෙන්නේ සැඟවුණු න්‍යාය පත්‍රය. මොකද්ද? කැලෑ නීතිය තමයි කොච්චර බලය ගත්තත්. ඒ වගේම අපි දැක්ක ඊයේ පෙරේදා තව සිද්ධියක්. මොකද මේක මං හිතන්නේ ඉතාමත්ම බරපතලයි. මම කනගාටු වෙනවා අද මේ නීතිය පිළිබඳ නීති විශේෂම අධිකරණ අමාත්‍යංශ ඉදිරිපත් කරපු කාරණා පිළිබඳව කතා කරපු විවාදයේදී මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් තමන්ගේ ඉතාමත් අඩු දායකත්වයක් දැක්වේ. මම බැලුවාම මගේ අදහස අනුව කංජිපාණි කියන පුද්ගලයා අධිකරණයෙන් අපාරගෙන මේ රටින් පලා ගියාට පස්සේ ඉන්දියාවේ ඔත්තුසයා වලින් තමයි අපිට දැනුම් දුන්නේ. ඒ වගේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු දැනුම් දුන්නේ ඉන්දියාවේ ඔත්තුසයා වලින්. ඒ කියන්නේ අපේ ඔත්තු සේවා අපේ බුද්ධියංශ සම්පූර්ණයෙන්ම අද දූෂිත තැනකට පත් වෙලා කියන එක අපිට ඉතා පැහැදිලි. මොකද කංජිපාණිට දොස් කියලා වැඩක් නැහැ අපි. මොකද කංජිපාණි කියන්නේ දක්ෂයේ කංජිපාණිගෙන හොඳ දැනුම තියෙන පුද්ගලෙක්, මෙච්චර බුද්ධියංශ තියෙන, මෙච්චර රටවටේ ආරක්ෂාව තියෙනවා කියන, මෙච්චර ත්‍රිවිධ හමුදාවකට බිලියන ගාණක් අයවැයෙන් වෙන් කළා තියෙන මේ තත්ත්වයක් තුළ කංජිපාණිට මේ රටින් පැනලා යන්න පුළුවන් නම් කංජිපාණිව අල්ලන්න එපා. කංජිපාණිට පැනලා යන්න මග බාදපු, සලස්සපු,
අධිකරණ ක්‍රියාවලියේ සම්බන්ධ අධිකරණ නිලධාරීන්ගේ සිට ආරක්ෂක අංශ නිලධාරීන් දක්වා සම්පූර්ණයෙන්ම මෙන්න මේ ජාලයට සම්බන්ධ මිනිස්සුන්ටයි දඬුවම් දෙන්න ඕනේ. මොකද මම කියනවා මේ ගරු සභාවට කංජිපාණි කියන ඇත්තටම දක්ෂ පුද්ගලයෙක්. මොකද අපි කයිවාරු ගහලා වැඩක් නැහැ මේ අපේ රටේ ආරක්ෂාව සාධික කරලා තියෙනවා කියලා. ආරක්ෂක ලේකම්තුමාගේ ඉඳන් මම කියනවා මගේ අප්‍රසාදය පළ කරනවා. පොලිස්පතිතුමාගේ සිට මම ඒ සියලුම නිලධාරීන් මගේ අප්‍රසාදය පළ කරනවා. ඒ වගේම අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ සියලු දෙනාටමත් මම මගේ අප්‍රසාදය පළ කරනවා. මොකද ඉතාමත්ම අප්‍රසන්න සිද්ධියක් අපේ රටට ඇත්තටම අපකීර්තිය මේ සිද්ධිය. ඉතින් ඒක නිසා කංජිපාණි පස්සේ දුවන්න එපා. දැන් එක එක රටවල ගිහිල්ලා මොකද ඒකත් අපිට ලොකු පාඩුවක්. දැන් ඊළඟට ගුවන් ටිකට් පත් අරගෙන එක එක රටවල් වලට ගිහිල්ලා කංජිපාණි හොයන්න ගිහිල්ලා මේ අපේ රටේ බදුගෙන මිනිස්සුන්ගේ මුදල් තාත් නාස්ති කරන්න එපා. මේ කංජිපාණිලාට පැනල යන්න ඉඩසලස්සපු නිල දූෂිත නිලධාරීන් විරුද්ධව තමයි අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද අපි දැක්ක පසුගිය කාලේ පුරාවටම මේ රටේ අන්තිම දූෂිත තැනකට මේ රටේ නීති ක්‍රියාත්මක වෙන්න තැන් ක්‍රියාත්මක වෙන. මොකද අද පොලිස් දෙපාර්තමේන්තුව ගත්තොත් මම මේ කියන්නේ සමස්ත පොලිස් නිලධාරීන්ට නෙමෙයි, සමස්ත අධිකරණ නිලධාරීන්ට නෙමෙයි, සමස්ත රාජ්‍ය නිලධාරීන්ට නෙමෙයි, තමන් ගන්න වැටුපට වඩා දහස් ගුණයක් වැඩ කරන රත්තරන් මිනිස්සු ටිකක් මේ රටේ ඉන්නෝ, ගෞරවනීය මිනිස්සු ටිකක් ඉන්නෝ. හැබැයි මේ දූෂිතයෝ කීප දෙනෙක් කරන වැඩ නිසා මම දැක්ක net fm ගුවන් විදුලියෙන් අවස්ථා දෙකකදී බරපතල මේ සම්බන්ධයෙන් අභියෝග කළා, හඬපටත් එක්ක දැනුම් දුන්නා, හඬපටත් එක්ක ප්‍රචාරය කරා. පොලිසිය ආරක්ෂාංශ ලැජ්ජ වෙන්න ඕන. ඒ මේ මාධ්‍යවේදීන් ළඟට ගිහිල්ලා ඉල්ලනවා ඒ තොරතුරු. ඉතින් පොලිසියක් වැඩක් නැහැ, බුද්ධියන්ස අපිට වැඩක් නැහැ. එහෙම නැති ඒක නිසා මම විශේෂයෙන්ම මේ ගෞරවනීය උත්තරීතර සභාවට යෝජනා කරනවා මේ වෙනුවිටත් සමාජ මාධ්‍යවලිනුත් විශාල විනාශයක් මේ රටට කරනවා. මේ වෙනුවිට දිනපත සියදිවි හානි කර ගැනීම, කප්පම් ගැනීම, ඒ වගේම මිනිස්සුන්ට වෙන හිරිහැර විශාල විදියට වැඩි වෙලා තියෙනවා. නමුත් අපි තවමත් ඒ දූෂිත ක්‍රියාවලියේ දෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් යයි කියන පුද්ගලයන්ට විරුද්ධව ගන්න දින නීතිය තවම අපේ මේ සභාවට බැරිුණා. හරියට ඒ නීතියක් හදන එක නිසා මම මේක නම් මතක් කරමින් මානියන්න බොහොම ස්තුතියි.
ස්තුතියි. ඔනරබල් සුදර්ශන දල්පිටිය.
මන්ත්‍රීතුමනි, මම හිතන්නේ ඉතාම වැදගත් කාලෝචිත මාතෘකාවක් ගැන තමයි අද කතා කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම පුනරුත්ථාපන කාර්යංශය පනත්කිරීමට සම්බන්ධව අපි රටක විනයක් පවත්වාගෙන යන්න නම් එහෙම නැත්නම් රටක විනය තමයි මූලිකම දේ. ඒ රටේ විනය නිසියාකාරව තියෙනවා නම්, විනයක් ඇතුව ජාතිය ජීවත් වෙනවා නම්, මං හිතන්නේ රටේ ආර්ථික තත්ත්වය වගේම හැම දෙයක්ම රටේ දියුණුවට මූලිකම දේ බවට පත් වෙනවා. හැබැයි කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ අපේ රටේ තියෙන මේ තත්ත්වයත් එක්ක අපි හැම අතකින්ම පහළට වැටිලා. අපි ඒක පිළිගන්න ඕනේ. අපි පිළිගන්න ඕනේ අපිට වෙලා තියෙන වැඩේ. අපි දියුණුවන දියුණුවමින් පවතින රටක් වශයෙන් පැවතුණා. දැන් ආර්ථික වශයෙන් පරිහානියට පත්වෙච්ච රටක් බවට පත් වෙලා සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් සියල්ලම අඩපණ වෙලා තියෙන වෙලාවක්. අපි ආයි නැගිටින්න ඕනේ බිඳුවේ ඉඳන්. අපි බිඳුවේ ඉඳන් නැගිටින්න ඕනේ වෙලාවක් මේක. එමන අපි සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරන්න ඕනේ වෙලාවක්. හැබැයි තවමත් කකුලෙන් ඇදලා නොයෙකුත් වෙලාවට පුද්ගලයන්ට ඕන විදියට කටයුතු කිරීමේ ගතියක් අපිට දකිනවා. සාමාන්‍යයෙන් උසාවි වලින් නඩු අහලා සමහර වෙලාවට පුනරුත්ථාපනය කියන්න කියලා කණ්ඩායමක් යොදවනවා. ඒගොල්ලන් බාර දුන්නාට පස්සේ ඒගොල්ලන්ට ලොකු රාජකාරියක් තියෙනවා. මේක ෆ්‍රේම් එක ලියලා තියෙනවා. මෙන්න මේවා කරන්න ඕනේ, මේගොල්ලන් කොහොමද. හැබැයි මේ පුනරුත්ථාපනය කරන කණ්ඩායමට ඒක සමහර විට වෙන්න පුළුවන් නොමගියේ සටන්කරුවන් වෙන්න පුළුවන්, අන්තගාමී හෝ විනාශකාරී කඩාකප්පල්කාරී ක්‍රියාවලට නිරත පුද්ගලයන් වෙන්න පුළුවන්, ඖෂධාරී මද්‍යය භාවිතා කරපු පුද්ගලයන් වෙන්න පුළුවන්.
මේ කණ්ඩායම් මෙතනින් එළියට ආවට පසුව ඒ ඒ ක්‍රියාවලිය මොකද්ද? එතනින් පස්සේ කොහොමද මේගොල්ලන් ෆලෝ-අප් කරනවද? එහෙම නැත්නම් නැවත වතාවක් ගිහිල්ලා ඒ කණ්ඩායම් වලට එකතු වෙලා නැවතත් ඒ විනාශයම තමයි යන්නේ. මොකද එයා දිහා බලන්නේ මේ රටේ විශේෂයෙන් මෙයා දිහා බලන්නේ අපරාධකාරයෙක් විදියට මුලින්දම්. ගෙදර ගිය දවසේ ඉඳන් එයාට කියන්නේ ඔන්න කුඩුකාරයෙක් ඇවිල්ලා ඉන්නවා. එහෙම නැත්නම් මෙන්න මේ මොකක් හරි දෙයකට සම්බන්ධ වෙච්ච මිනිහෙක් ඇවිල්ලා ඉන්නවායි. ඒක හැම අතකින්ම වල්නවා පොලිසියෙන් හැම තැනකින්ම. හැබැයි මේ අයට මොකක් හෝ ක්‍රියාමාර්ගයක් අරගෙන ඒ අයව ඉදිරියට ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් දැන් විදේශ රටවල් වල ඕන තරම් දැන් රැකියා තියෙනවා, රැකියා ඇවිල්ලා තියෙනවා. ඒක රැකී ආරක්ෂා අවස්ථාවකට යොමු කරන්න පුළුවන් නම් ඉතාම වැදගත් වෙනවා මං හිතන්නේ. ඉතාම වැදගත් වෙනවා. අපි දකිනවා මේ වගේ වෙලාවට අපි සියලු දෙනාම මේ පුනරුත්ථාපනය කඳවුරු ගැන කතා කරනවා, මේ ක්‍රියාවලිය ගැන කතා කරනවා, ඔවුන්ගේ හැසිරීම ගැන කතා කරනවා. අපි ඔවුන්ගේ හැසිරීම ගැන කතා කරනකොට විශේෂයෙන්ම කවුන්සලින් කියන පාට් එක ඉතාම වැදගත් වෙනවා. මේ කවුන්සලින් පාට් එක වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. හරියට වෙන්නේ නැහැ. අපි දැන් පාසල් අවුරුදු දෙකක් විතර පාසල් ගියේ නැහැ දරුවෝ. මම මේ උදාහරණයකට කියන්නේ. දැන් දරුවෝ කොවිඩ් අසංගතයත් එක්ක පාසල් යන්න බැරි වුණා. බැරි වුණාම ඔවුන් පුරුදු වුණා ෆෝන් එකට. ෆෝන් එකෙන් තමයි ඔවුන් වැඩ කරන්න පටන් ගත්තේ ඔන්ලයින්. ඊට පස්සේ ටිකෙන් ටික මේ ළමයින්ට වෙන තැනකට ගියා. එක එක අසුමුළු වලට වෙලා ෆෝන් එකෙන් ඉගෙන ගන්නවා, පාසල් යන්නේ, උදේ පාන්දර නැගිටින්නේ. ඔය වගේ දේවල් වුණා. මේක හැම ගෙදරකම වුණ දෙයක්. මේවා වෙනකොට හැබැයි නොයෙකුත් විදියට උත්සාහ කරා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උත්සාහ කරා. නොයෙකුත් විදියට උත්සාහ කරා මේ දරුවෝ ටික නැවත වතාවට ට්‍රැක් එකට ගන්න. උත්සාහ කරනවා තාමත්. හැබැයි දැන් වෙනකොට පාසල්ට ඇවිල්ලා ඒ දරුවන්ගේ ක්‍රියාකලාපේ වෙනස්, ඒ ක්‍රියාවලියන් වෙනස්. මං ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙනුත් ඉල්ලා සිටිනවා. මං දන්නවා ඔබතුමා දැන් මේ වෙනකොටත් සංවිධානය කරගෙන යනවා. ඒ කවුන්සලින් පාට් එක ඉතාම වැදගත් වෙනවා පාසල් දරුවන්ට. එහෙම නැත්නම් ආපහු සමාජයට එන්නේ නරක පිරිසක්. මොවුන් එන්නේ හයිටෙක් එක්ක, එහෙම නැත්නම් අධි තාක්ෂණික දේවල් ඉගෙනගෙන ඒවත් සමග තමයි මේ සමාජයට දායද වෙන්නේ. මේක බරපතල ගැටලුවක් බවට අනාගතේ පත් වෙනවා. මේ අපි කියන පුනරුත්ථාපන වගේම මේ දැන් අපි කතා කරන පුනරුත්ථාපනය කරන ඒ වරදකරුවන් වගේම තවත් වරදකරුවන් බිහිවෙන්න ඉස්සරහට ඉඩ තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. දැන් දරුවෙකුට බයින්ඩ ගහන්න බෑ. පොඩ්ඩක් සැර කරත් බෙල්ල වල දා ගන්න තැනට ගිහිල්ලා ඒ ළමයින්ගේ මානසිකත්වය ඊයේ පෙරේදා ඔය බදුල්ල පැත්තේ පොඩ්ඩක් සැර කරා කියලාත් බෙල්ල වල දා ගන්න තත්ත්වෙට පත් වෙලා ළමේ. ගෙදරින් සැර කරන්න බෑ. ගෙදරින් අහන්න බෑ මොකද මේ කියලා. ෆෝන් එක ගන්න බෑ. ෆෝන් එක දැන් ඔයාට ඕනේ නැහැ. ෆෝන් එක මෙච්චර වෙලා පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වොත් ඒකටත් කැමති නැහැ. එහෙම තත්ත්වෙට පත් වෙලා. එහෙමනම් අපි එතනට යන්න ඕනේ දැන්. මේ දරුවෝ කොහොමද අපි එතනට ගන්නෙ? පාසලේ ඉන්න දරුවා මේ තත්ත්වයේ ඉන්නවනම් පාසලේදීම අපි ඒ නියම ට්‍රැක් එකට අරගෙන නියම තැනට අරගෙන කටයුතු කරන්න ඕනේ. ඒක තමයි විශේෂම දේ ගරු සභාපතිතුමනි. අපි මේ දරුවන්ව විශේෂයෙන්ම අපි බලන්න ඕනේ. දැන් වැඩක් වුණාට පස්සේ, මොකක් හරි දෙයක් වුණාට පස්සේ කරලා වැඩක් නැහැ. මොකක් හරි දෙයක් වෙන්න ඉස්සෙල්ලා අපි හදා ගන්න ඕනේ. අපේ රටේ ජාතික සැලැස්මක් නැතිකම තමයි මේ මූලිකම දේ. අපි රටේ ජාතික සැලැස්මක් තියෙනවනේ මේ හැමදේම ලියලා තියෙන්නේ. මේවා කරන්න මෙන්න මේවා ලියලා තියෙන්නේ, කරන විදිය ලියලා තියෙන්නේ. තාම අපිට ජාතික සැලැස්මක් හදා ගන්න බැරි වුණා. මේකත් එක ගැටලුවක්. අපේ ගරු මන්ත්‍රීතුමා දැන් කතා කරා, මදුර විතානගේ ගරු මන්ත්‍රීතුමා. ඔය දැන් මුළු රටේම කතා වෙනවා කංජිපාණ ඉම්රාන් ගැන. ඊටාම බලවත් ත්‍ස්තවාදී බලවත් මද්ද්‍රව්‍ය ගෙනාව මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්. හැබැයි අපේ රටේ නීති හැටියට ග්‍රෑම් දෙකක් තිබ්බත් මන්නේ දඬුවම් දෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දෙන්න පුළුවන් මම දන්න විදියට. හැබැයි දැන් මේ පුද්ගලයා බේල් අවුට් වෙනවා. මේ කොහොමද වෙන්නේ? මේක ලොකු ප්‍රශ්නයක්. මුළු රටම කතා වෙනවා දැන්. මේක අපේ රටට කැල්ලක්. මම දැක්කම විදේශ මාධ්‍යවලත් යනවා ඒක. ඇයි මෙහෙම වෙන්නේ? කොහොමද මෙහෙම වෙන්නේ? මේක හරි ප්‍රශ්නයක්. එක්කෝ මේ වගේ පුද්ගලයන් වෙනත් මේ වගේ දරුණු පුද්ගලයන් ගැන විශේෂ අවධානයක් යොමු කරලා මේ දේවල් වලට යොමු කරා. මේගොල්ලන්ගේ ওই නඩුහාන දේවල් ඒ හැම දෙයක්ම නිසියාකාරව සිදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි ක්‍රමවේදයක් මේක හැදෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකද්ද මේ වෙලා තියෙන්නේ අපිට? අපේ රටේ කොහොමද මේ අපි දැන් හදනවා බිඳුවේ ඉඳන් රට නැගිරින්න.
හදනකොට නොයෙකුත් කීප දෙනෙක්ගේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ ක්‍රියාකාරකම් නිසා අපි ආපහු නැවත පිටිපස්සට ඇදිලා යනවා. මේවා තමයි ඉස්සරහට කේස් ස්ටඩි වෙන්නේ. ඉස්සරහට කවුරු හරි කතා කරන්නේ මේ දේවල්. මේව අරගෙන තමයි තව එක්කෙනෙක් කතා කරන්නේ. තව කෙනෙක් ඇවිල්ලා කතා කරන්න පුළුවන් මෙයාට මෙහෙම කරන්න මයි මට කොහොමද වෙන්නේ කියලා. එහෙම ඕන තරම් අපිට උදාහරණ තියෙනවා. ඒක නිසා අපි මේ පුනරුත්ථාපනය කරනකොට වගේම විශේෂයෙන්ම මේ අපි මේ කාරංශයේ මේ කෙටුපත ගැන කතා කරනකොට මේවට සිදුවෙන්නේ මේ දේවල් කතා කරන්න ඕනේ. මේවා කොහොමද සිදුුනේ? ඉදිරියේදී වෙන්න නැති වෙන්න තමයි මග හරව ගන්න ඕනේ. ඉදිරියේ ඉස්සරහට වෙන්න බෑ. නැවත නැවතත් වෙනවා නම් මේක ප්‍රශ්නයක්. හැමදාම අපි කරන දේම ආපහු නැවතත් ඒ වැරද්දම කරන්න දෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. අයිස්ටික ඇල්ලුවාට පස්සේ එහෙම නැත්නම් ওই මද්දව ඇල්ලුවාට පස්සේ ඒක නැවතවතාවක් ආපහු ඒ පුද්ගලයන්ට යනවා නම් ඒකත් ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ආරක්ෂක අංශවල පොලිසිය ලොකු ප්‍රශ්නයක් ඒක. ලොකු වරදක්. එහෙම නම් දඬුවම් දෙන්න ඕනේ. අපේන්නම දඬුවම් දෙන්න ඕනේ. මේ වගේ පුද්ගලයන්ට දඬුවම් දෙන්න ඕනේ.
ගරු මන්තුමක් හැටියෙන් අවසන් කරන්න.
ගරු සභාපතිතුමනි මම අවසන් කරනවා. හැබැයි මේ වගේ දේවල් විය යුතු නැහැ. දැන් මම දන්නවා එක තැනක බණ්ඩා එක ස්ථානයක ඒ ස්ථාන උසාවි අධිකරණ භූමියේ තිබුණු අධිකරණ බඩු ගංජා ප්‍රමාණයක් එළියට විසිකරා ඒ නිලධාරියෙක්. දී ඒ තරම් එහෙම කොහොමද කරන්නේ? එච්චර බය නැති වෙන්නේ කොහොමද? අල්ලපු දඬු බාණ්ඩ එහෙම දේවලුත් වෙනවා. ඒක නිසා මම මේ කියන්නේ මේක හරි ගස්සන්න ගන්න නම් අපි දැන් අලුත් වෙන අවතවතාවක් අපි දැන් අලුතෙන් හිතලා මේවට නීති ගෙනල්ලා හෝ අලුත් නීති ගෙනල්ලා විශේෂයෙන්ම මේ මද්ද්‍රව්‍ය ඒ වගේම අනෙකුත් අපරාධකාරී ක්‍රියාවල යෙදෙන අය මේ අය පුනරුත්ථාපනය කරන වගේම නැවතවතාවක් ආපහු සමාජයට දෙනකොට යාව හොඳටම බ්‍රේන් වොෂ් කරලා ගන්න ඕනේ. එහෙම නැත්තම් යාව මේ රටේ පිටරටවල් වලට රැකී රක්ෂාවකට හරි යවලා මොකක් හරි ක්‍රමවේදයක් හදන්න. මොකද නැවතවතාවක් එයාගේ කණ්ඩායමට මේක දුන්නාට පස්සේ එයා ගෙදරට ආවට පස්සේ නැවතවතාවක් එන්නේ එයා පුරුදු වෙන්නේ ආපහු අර විදිහට. මොකද සමාජයෙන් බලන්නේ වෙන විදිහකට. එයාට ගෙදර ඇවිල්ලා ඉන්න බෑ. මම වරදක් කළා ගෙදර ගියොත් මගේ යාළුවෝ මගේ සමාජයයි ඥාතීන් ඔක්කොම බලන්නේ මම වරදකාරියෙක් විදිහට. ඒතර ඒක තැන්ටම වැටුණාට පස්සේ එයා ආපහු හිතෙනවා ඇයි මම කොච්චර හොඳට ඉන්න හිටියත් මම කොච්චර හොඳට ඉන්න හිටියත් නැවතවතාවක් මාව මේ විදිහම තමයි මගේ මිනිස්සු සලකන්නේ. ගමේ මිනිස්සු සලකන්නේ. වටේ මිනිස්සු සලකන්නේ. කොයි ගියත් ගණන් ගන්න නැහැ. ඉතින් අන්න ඒක වෙනස් කරන්න මොකක් හරි ක්‍රමවේදයක් හැදිලා එතනට ගේන්න කියන එක තමයි මම ඉල්ලා සිටින්නේ. එම නිසා මේ අවස්ථාව ලබා දුන්නට ඔබතුමාට ස්තුතියි.